समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदम् धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सेको पटवीं विचेष्यति यमलोकं च इमं सदेवकं सेको धम्मपद सुदेशितं कुशलो पुप्पमिव पचेष्यति इति श्रद्धावंत वासनावंत पिन्नतुने පුරපසළොස්වක් පොය දවසක අපි කවුරුත් නිස්සරණ සේනාසනේ ආරමුණු කරගෙන උදෑසන කාලේ ඉඳලා මේ දක්වාම තමන්ගේ බණ භාවනාවන් වලට සුදුසු උපදෙස් ලබාගෙන ඒ සක්මන් භාවනාවන් එවැගේම පරියංක සිදු කරමින් මේ දක්වා කාලය ඒ තමන්ගේ සතිමත් බව දියුණු කර ගැනීම සඳහා කාලය යොමු කරා කෙටියෙන් නමුත් අපි බලනවා කොහොමද තමන්ගේ සතිමත් ජීවිතයට භාවනා ජීවිතයට බණපදයක් අහලා මොන වගේ පැත්තකටද අපිට මේ ධර්මයේ තුලින් දකින්න පුළුවන් මොන වගේ දෙයක්ද කරගන්න එහෙම නැත්නම් අපි යන මාර්ගයේ තව ටිකක් සුද්ධ කරගන්න පිරිසුදු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක සඳහන් කරන්න පුංචි ගාථා රත්නයක් දේශනා කළා මාතෘකා කරගත්ත ඒකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරනවා ඉස්සෙල්ලා මේ ගාථාව පටන් ගන්නෙ මේ වගේම ගාථාව කෝ ඉමං ලෝකම් පජානාති මේ ලෝකේ දන්නේ කවුද යම ලෝකංච ඉමං සදේවකම් මේ යම ලෝකේ ඉඳලා මේ සදෙව්ලොව සහිත මුළු ලෝකයේම දන්න කෙනෙක් ඉන්නවද කියලා අහනවා ඊට පස්සේ කියන සේකෝ පටවින් විසෙච්චති යම ලෝකංච ඉමං සදේවකං කියලා. එතකොට සේක පුද්ගලයා යම ලෝකයේ ඉඳලා මේ සදේවලෝ ඇතුළු සියලු බ්‍රහ්ම ලෝක අඳුරනවා කියන එක. මේ පදේ විතරක් ගත්තාම බුදුරජාණන් වහන්සේ කියන්නේ යම් කිසි කෙනෙක් සෝවාන් ආදී මාර්ගාදී ගමනකට පත් වෙනකොට ඒක නා සම්පූර්ණයෙන් අත්දැකලා තියෙන්න ඕන මොකද්ද අපාය කියන එක එහෙම නැත්නම් මනුස්ස ලෝකය කියන එක සදෙව් ලෝකය කියන එක සහ බ්‍රහ්ම ලෝක කියන දේ මේ කරුණු මේ ලෝක 31 සම්බන්ධයෙන් එතනදී අපිට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙතනින් ලෝකයක් කියලා හඳුන්වන්නේ මොකද්ද කියලා බැලුවොත් බඹයක් පමණ උස ශරීරය තමාව අවබෝධ කරගන්න එක තමයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මීට වඩා දෙයක් නැහැ අපි මේ දේ මේ දේ දන්නවා මේ දේ සම්පූර්ණයෙන් දැනගන්නවා කියන එක අතරේ යම් කෙනෙක්ට තමන්ව හරියට තමාවම අවබෝධ කරගන්න පුළුවන් වුණොත් ඒ කෙනාට කියනවා සේක පුද්ගලයා කියලා ඉතින් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ ගාතාව නැත්තම් මේ කරුණ අපි කවුරු කවුරු මේ ලෝකේ උසස් පුද්ගලයෝ එහෙම නැත්තම් අපි කියනවා බොහොම තරාතිරම් තියෙන මිනිස්සු උසස් මිනිස්සු මේ අය අපි මනින කොටස් මනින විදි කිහිපයක් තියෙනවා මුදල් වලින් ඊට පස්සේ දක්ෂතා මගින් ඊට පස්සේ ඒ කරන රස්සා වල මේ විදිහට මිනිස්සු මයින ක්‍රම කිහිපයක් අපි ගාව තියෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි පුද්ගලෙක් පුළුවන් නම් යම්කිසි යෝධයෙක්ට මිනිස්සු දහහක් පරදවලා දසදහක් පරදවලා තනි පුද්ගලයෙක්ට ජය ගන්න පුළුවන් නම් මම කියනවා ඒ ඊටත් වඩා දක්ෂ කෙනෙක් ඉන්නවා. ඒ කවුද? තමාව තමා තුලින් ජය ගන්න කෙනා. එතකොට මේ කිසිම කෙනෙක්ට තව මිනිසෙක් මැරුවා කියලා තමාව ජය ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. දැන් යුද්ධයකට ගියාම අපි තව මිනිසෙක් තමන්ගේ හිතේ ද්වේෂයක් තියාගෙන ඒ ද්වේෂය තුලින් තව කෙනෙක්ව මරනවා. එතකොට ඒ වෙලාවේ තියෙන්න බෑ ඒ මිනිසයාගේ කරුණාවක්. එතකොට එතන තමාව අවබෝධ කරගැනීමක් නෙවෙයි, එහෙම නැත්නම් අනිත් කෙනා අවබෝධ කරගැනීමක් නෙවෙයි, එතන අර තව සංසාරයේ නැවත නැවත උපදින අකුසල හෝ වේවා කුසල හෝ වේවා පින් හෝ වේවා පව් හෝ වේවා මේ හැම මේ දේවල් වලට නැවත ඉපදීමක් සකස් කරන්න අර තව කෙනෙක් ඝාතනය කරන එක මරණයක හේතු කාරණාවක් කරලා දෙනවා අපි මේ කරන කුසලය හෝ අකුසලය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතනදී කියන්නේ යම් කිසි කෙනෙක් තමාව දමනය කරගන්නවා නම් ඒක තමයි මිනිස්සු දහහක් මරලා ලක්ෂයක් මරලා තමන් ජය ගන්නවට වැඩිය තමාව දමනය කරගෙන කවුද මේ දමනය කරන්නේ කරන්න කියන්නේ කියන එක බැලුවොත් තමාගේ ඇතුළාන්තයේ තියෙන කෙලෙස් ටිකමයි. සතුරෙක් තවත් සතුරෙක් හම්බ වුණාම හොරෙක් ඒ වගේම තමන්ට සතුරු හොරෙක් හම්බුනාම යම් තරමක මේ අය අතර ගැටුමක් ඇති වෙනවද? යම් තරමක ඝට්ටනයක් සටනක් ඇති වෙනවද? මේ ඝට්ටනයට වඩා සටනකට වඩා තමන්ගේ ඇතුළාන්තයේ තියෙන තමාගේම කෙලෙස් තමාව ඊටත් වඩා බරපතල තත්වයකට වටනවා. එතකොට අපිට මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා මට උදව් කළා මෙයා මට උදව් කරේ නැහැ කියලා යමලෝකෙට ගියාම අපායට ගියාම යමරජ්ජුරු අහනවලු උඹ මේ වැරද්ද කරා මේ වැරද්ද කරන්න උඹේ අම්මද මේකට උදව් කරේ තාත්තද උදව් කරේ එහෙම නැත්නම් සහලේ ඥාතියෙන් ලේ ඥාතිකමක් තියෙන ඥාතියෙද්ද එහෙම නැත්නම් යාළුවෙද්ද මේ වැරද්ද කරේ කියලා අහුවම ඊට පස්සේ කියනවා නෑ මම මේක තනියෙන් කළේ. එතකොට අපිට මෙයා මේ දේ කරන්න කිව්වා මේ දේ කරන්න කිව්වා කියලා මෙයා මේ හේතු හින්දා අපි මේ දේ කළේ කියලා කිව්වට අපි මේ ජීවිතේ අපි හේතු සකස් කරගන්නවා තමන්ට ඇති වෙන කෙලෙස් සම්බන්ධයෙන්. මට තරහ ගියාම මට තරහ ගියේ මෙන්න මේ කෙනාත් එක්ක තියෙන හේතු හින්දා. මේ කෙනා මට බැන්නා. එහෙම නැත්නම් ගැහුවා. එහෙම නැත්නම් ඔරවගෙන ගියා. මූණ බලන්නේ නැතුව ගියා කියලා යම්කිසි හේතුවක් අපි හදාගන්නවා ද්වේෂය ඇති කරගන්න. එක සාමාන්‍ය ස්වභාවයක් ද්වේෂය ඇති වෙනවයි කියන එක. නමුත් ඒකට අපි නැවත නැවතත් ප්‍රතික්‍රියා කරන්න ගියොත් එහෙම නැත්නම් මූණ බලන්නේ නැති කෙනත් එක්ක මූණ බලන්නේ නැතුව හිටියොත් ගහපු කෙනාට එක්ක අයිත් ගහන්න ගියොත් බැනපු කෙනාට අයිත් බයින්න ගියොත් එහෙම නැත්නම් කලකෝලාහලයක් කරන්න ගියොත් එතනදී වෙන්නේ අර යුද්ධය කරන මිනිහා වගේ තමන්ට එන සතුරව සතුරත් එක්ක ගහලා මරනවා මිස තමන්ගේ ඇතුළාන්තයේ තියෙන වැරද්ද තමන් විසින් තේරුම් ගන්න නැති එක. ජීවිතයෙන් භවනාව කියලා මේ ළඟදි මෙහෙන් පොතක් ගැහුවා. ඒකේ තියෙන කතාවක් මේ විදිහට සාකච්ඡාවක් කර කර ඉන්නවක් පිරිසක් කර කර ඉන්න ගමන් එතන එහා පැත්තේ බිල්ඩිමක් හදනවා. බිල්ඩින් එක හදන ගමන් එතන සාකච්ඡා කරන අය අතරේ මේ විදිහට හිතේ ඇති වෙන කෙලෙස් සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට ද්වේෂයේ පැත්තෙන් ප්‍රශ්නයක් හම්බුනාම එතන සාකච්ඡාවට මුල් වෙන්නේ ડોක්ටර් තින්තින් කියලා ඒ වෛද්‍යවරියක්. එයා කියනවා ද්වේෂය කොහොමද තේරුම් ගන්න කියලා ඇහුවට පස්සේ ඔයාට දැන් එහා පැත්තේ බිල්ඩින් හදන සද්ද ඇහෙනවද? ඔව් මට සද්ද ඇහෙනවා. මොකද්ද හිතෙන්නේ? ඊට පස්සේ කියනවා මට පුළුවන් නම් මම දැන් මේ මිනිස්සුන්ට ගිහිල්ලා ගහනවා. ඒ තරම් මට මේ මිනිස්සුත් එක්ක තරහයි. මේ අපිට මේ වැඩේ කරගන්න කිසිම උදව්වක් කරන්නෙත් නැහැ. හරි කරදරයි. අපිට මේක හරි අවධානයකින් වැඩේ කරගන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා හරි ඔයා දැන් තරහක් තියෙනවා. ඒ තරහත් ඔයා සතියෙන් දැනගන්න මට තරහ ගිහිල්ලා තියෙන්නේ කියන එක. ඊපස්සේ දෙවෙනි වතාවටත් බලන්න. තුන්වෙනි වතාවටත් බලන්න කියලා නැවත නැවතත් අර කෙනත් එක්ක කතා කරන ගමන් දෙතුන් වතාවක් කියනවා තමන්ගේ හිතේ තියෙන ද්වේෂය තේරුම් ගන්න කියලා. තේරුම් ගත්තට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ කියනවා දැන් ඔයාට ගිහිල්ලා අර මනුස්සයර ගහන්න පුළුවන්ද කියලා. දැන් අර ඒ තරම් ගහන්න තරම් තරහක් තියනවා කියව කෙනා ඉතින් අහන දැන් ඔයාට ගිහිල්ලා ගහන්න පුළුවන්ද කියලා. එලා හයියෙන් hina වෙනවා. මට අර වගේ අර මුලදී තිබ්බ තරහ දැන් නැහැ. අපි සතියෙන් මට තරහ ගිහිල්ලා තියෙනවා කියන එක තමන්ට දැනුම් දෙන්න ඒ තමන්ගේ ඉදිරිපත් වෙලා තියෙන ක්ලේශය කෙලෙසය යටපත් වීමක් සිද්ධ වෙනවා. ඒක 100%ක් එහෙම නැත්නම් අනාගාමී ඵලයකට පත් වුණාට පස්සේ තියෙන ඒ පරිශුද්ධත්වය වගේ නෙවෙයි. නමුත් තමන්ට తాවකාලිකව අත්දකින්න පුළුවන් ගුණයක් තමයි සතිය තුලින් අපිට අරන් දෙන්නේ. එතකොට පින්නතුනි මේ සතිය එහෙම නැත්නම් වර්තමාන මොහොත කියන එක අපි කවුරුත් දන්නවා මේ මොහොතේ මම ඉන්නවා කියන එක සම්බන්ධයෙන්. එතකොට මේ මොහොතේ ඉන්නකොට අපිට මෙතන ඉන්නවා නම් කෙනෙක් තමන් එක්ක අපි කියමු ඉස්කෝලේ ඉස්කෝලක එහෙම නැත්නම් යම් කිසි තැනක වැඩ කරනකොට තමන් එක්ක තරහ කෙනෙක් ඉන්නවා. ද්වේෂයක් තියෙන කෙනෙක්. ඒ ද්වේෂයක් තියෙන කෙනා තමන්ගේ ඉස්සරහට ඇවිල්ලා තව වැරද්දක් කරන අපි කියමු වැරද්දක් කරන කෙනෙක් ඉන්න ගමන් මෙයාට අවවාද කරන්න එහෙම නැත්නම් බනින්න හිතාගෙන ඉඳලා තියෙනවා. නමුත් මෙයාට බනින්න අවස්ථාවක් තිබුණේ නැහැ. අපි සතිය කියන කාරණේ දැනගෙන මෙතනට වෙලා ඉන්න ගමන් අපි මෙතන වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්නකොට කය හිත තියාගෙන ඉන්නකොට අර තමන්ට ද්වේෂයට හේතු වෙච්ච කෙනා එහෙම නැත්නම් නම් බනින්න කියලා හිතන් හිටපු කෙනා ඉස්සරහවිලා නටනකොට එහෙම නැත්නම් ඒ වැරද්ද නැවතත් කරනකොට අපිට එකපාරම අර කෙනාට බනිනාට වෙනුවට අපිට තෝරා ගැනීමක් තියෙනවා. ඒක සම්බන්ධයෙන් එක්කෝ මේ කෙනාට බනින්න පුළුවන්. එහෙම නැත්නම් පැත්තකට වෙලා තමන්ගේ කයෙම හිත තියාගෙන ඉන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ දෙකටම හිත යවන්න නැතුව මැද මාර්ගයක් විදිහට ගිහිල්ලා කතා කළා. ඔයාගේ මේ විදිහට වැරද්දක් තිබුණා. මම මේ විදිහට දැක්කා කියලා කතා කරලා ඊට පස්සේ අපි හිතුවටත් වැඩිය මේ ප්‍රශ්නේ සම කරගන්න පුළුවන්. ගැටලුවක් ඇති වෙන්න ගිය දේ නවත්ත ගන්න පුළුවන්. එතනදී අපිට උත්තරයක් දෙන්න ගියාට පස්සේ අපි හැම වෙලාවෙම පස්ස බලනවා. එහෙම නැත්නම් එකපාරම උත්තරයක් දෙන්න ගියොත් අපි හැම වෙලාවෙම සටනකට එහෙම නැත්නම් අපේ හිතේ තියෙන කෙලෙස් එක්ක හාද වෙලා මේ වැරද්ද මගේ නෙමෙයි අනිත් කෙනාගේ කියන මට්ටමට අපි ඇඟිල්ල දික් කරන්න හැම වෙලාවෙම පෙළඹෙනවා. ලොකුසානස මතක් කරන හැම කෙනෙක්ම මේ ලෝකේ යම් කිසි කෙනෙක් වැරද්දක් කරනවා නම් ඒ කරන වැරද්ද දැකලා ඒ වැරද්දට මොන අපරාධය වුණත් ඒ වැරද්දට කොයියම් හෝ ආකාරයකින් තමන් වගේ කියන්න ඕන. මේ ලෝකේ මොන වගේ වැරද්දක් වුණත් අපි නොදැනුවත්වම මුළු ලෝකයත් එක්කම සම්බන්ධයි. ඒ සම්බන්ධතාවය අපි හිතුවත් නැතත් බොහොම දැඩි ලෙස පවතිනවා. කියනවා සත්ව මිනිස්සයෝ අධාර්මික වෙන්න මේ පොළවේ තියෙන සාරය ටිකෙන් ටික අඩු වෙනවා. කියලා ජාතක කතාවක් සඳහන් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකක්. ඒක කාලයක බෝසතාණන් වහන්සේ රජ කෙනෙක් වෙලා ඉන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ. මේ රජතුමා එක සැරයක් තමන්ගේ රජ ඇඳුම් කට්ටලේ පැත්තකින් තියලා සාමාන්‍ය ගිහියෙක්ගේ වැඩපළ කරන කෙනෙක්ගේ ඇඳුමක් ඇඳගෙන යනවා මේ රට ඇවිදින්න. තමන්ගේ රට ධාර්මිකයිද කියලා බලන්න. එලා ගියාට පස්සේ මේ කෙනාගේ රටේ කොච්චර අධාර්මිකත්වයක් තියෙනවද කියලා කිව්වොත් මේ සාමාන්‍යයෙන් ළමයෙක් බිමට වැටුණත් අම්ම බිමට වැටලා ළමයෙක්ට තුවාල වුණත් දෙමව්පියෝ බනින්නේ රජතුමාට. තමන්ගේ හරකෙට කන නැති වුණත් වතුර ටික මදි වුණත් බනින්නේ රජතුමාට. ඔය විදිහට ඔය තරම් අධාර්මික රජ කෙනෙක් වෙලා ඉන්නේ කියන එක මෙයා දන්නේවත් නැහැ. ඊට පස්සේ මෙහෙම යන ගමන් අවසානයේ එක නුග ගහක් ගාවට යනවා. මේ නුග ගහ ගාව එක ඍෂිවරයෙක් ඉන්නවා බෝසතාණන් වහන්සේ. එතනට ගියාට පස්සේ කතා බහ කරලා මට මොනවද කන්න නැද්ද කියලා ඇහුවට පස්සේ තියෙනවා මේ නුග ගෙඩි තියෙනවා කියලා නුග කන්න දෙනවා. නුග ගෙඩි හරි තිත්තයි. පස්සේ මේ මොකද මේ නුග තිත්ත කියලා ඇහුවට පස්සේ මේ රටේ රජතුමා රජ්ජුරු හරි අධාර්මිකයි. මේ අධාර්මිකකම හින්දා තමයි මේ ගහත් තිත්ත වෙලා තියෙන, ගහේ ගෙඩිත් තිත්ත වෙලා තියෙන. ඊට පස්සේ මේක නා හරි, එහෙනම් මං ධාර්මික වෙලා බලනවා මේ ගහේ ඇඹුල්කම නැති කරන්න පුළුවන්ද කියලා. ඊපස්සේ නැවතත් රාජ්‍යයට ගිහිල්ලා තමන්ගේ රාජ්‍යයේ සෑම දෙයක්ම පිරික්සා බලලා ඒ හැම දෙයකම තමන් ධාර්මිකව කටයුතු කරන්න, තව කෙනෙක්ට පීඩාවක් ඇති නොවන විදිහට නීතියට අනුව නීති අනුකූලව වැඩ කරන්න කටයුතු සිද්ධ කරලා කාලයක් ගියාට පස්සේ නැවත පාරක් අර ඍෂිතුමා ගාවට, එහෙම නැත්නම් බ්‍රාහ්මණයා ගාවට යනවා හම්බෙන්න. හම්බෙන්න ගිහිල්ලා කතා කරනවා. කතා කරලා මට අද මොනවත් නැද්ද කන්න. ඊපස්සේ අර නෝගහෙම්ම නෝගෙඩියක් කන්න දෙනවා. ඒක පැණි රහයි. ඊපස්සේ ආනම් මොකද පැණි රහ කියලා. මේ පැණි රහ මේ නෝගෙගෙඩිය මේ නෝගෙඩියට උරන්නේ පොළවෙන් සාරය. මේ පොළවට සාරය දෙන්නේ ජලය. මේ හැම දෙයකටම බලපාන දෙයක් තියෙනවා මිනිස්යාගේ මානසික මට්ටම. මේ මානසික මට්ටම අනුව මුළු ලෝකයක තියෙන කාලගුණේ පවා වෙනස් කරන්න පුළුවන්. ඉතින් මිනිස්සු ධාර්මික වෙන මිනිස්සුන්ගේ හිත ධාර්මික වෙන්න ලෝකයා ධාර්මික වෙනකොට ඒ ලෝකයේ තියෙන ඒ මිනිසුන්ගේ දුර්වලකම තුලින්, එහෙම නැත්නම් අධාර්මිකත්වයේ තුලින් නැති වෙන පීඩණය, එහෙම නැත්නම් තිත්ත ගතිය පොළවටත් ඇවිල්ලා මේ අධාර්මිකත්වයේ තුලින් මේ ගහටත් යනවා. ඒ වගේම ධාර්මික වෙන්න වෙන්න මේ මිනිස්සුන්ගේ තියෙන ගුණධර්ම අනුව මේ ලෝකයත් වෙනස් වෙලා පොළවට මේ දේ, එහෙම නැත්නම් මනුෂ්‍යයාගේ චෛතසික මට්ටම දැනිලා ඒ තුලින් පවා ගහට, එහෙම නැත්නම් මේ නෝගහේ පැණි රහ වැඩි කරා කියලා කියන. ඒ වගේ පින්නුතුනේ අපි කරන කියන හැම දෙයක් තුළම තියෙන අපි මේ ලෝකයේත් එක්ක සම්බන්ධකම් පවත්වන දෙයක්. ධම්මජීව හඳුර මතක් කරනවා, අපි එක චිත්තක්ෂණයක් සතියෙන් හිටියොත් අපි මේ මුළු ලෝකයත් එක්ක ස්වභාව ධර්මයත් එක්ක, එහෙම නැත්නම් විශ්ව ශක්තියත් එක්ක එකතු වුණා වෙනවා. එතකොට මුළු ලෝකයක් රත් වෙනකොට, දූෂණය වෙනකොට අපි මේක දිහා දැකලා සතිමත් වෙලා අපේ හිතත් එක්ක සම්බන්ධ, මේ මුළු ලෝකයත් එක්ක සම්බන්ධ වෙලා මේ රත් වෙලා තියෙන, ජරා වෙලා තියෙන ලෝකයට අපි යම් කිසි සහනයක් එනවා. කිව්වොත් මේක සමහර විට පිළිගනි, අපි දැන් කරන දේ පවා අපි යම් අවස්ථාවක සතියෙන් ඉන්නකොට ඒ සතියෙන් ඉන්න චිත්තක්ෂණයක් ගානේ ඒ තුලින් ඇතිවන ශක්තිය තුලින් මුළු ලෝකයට වෙන බලපෑමත් එක්ක ඒ තුලින් පින්නතුනේ ලංකාවට තමන් විතරක් නෙවෙයි මුළු ලෝකයක් තමන් ඉන්න ප්‍රදේශයේ පවා මහා බලයකින්, එහෙම නැත්නම් තේජසකින් පතුරවන්න පුළුවන්. දෙවනි ධර්ම සංගායනාව කරපු ඒ රහතන් වහන්සේ ඉන්න කලින් උන්වහන්සේ මහා දැඩිව මෛත්‍රී භාවනාව සිද්ධ කරපු කෙනෙක්. මේ ධර්ම සංගායනාව කරන කාලේ ළඟින් ගියපු අමාත්‍යවරයෙක් දකිනවා මේ සිංහයයි මුවයි එකට සෙල්ලම් කරනවා. දඩයක්කාරයෝ කියලා කෙනෙක් හොයාගන්නත් නැහැ. මේ සත්තු ගිහිල්ලා අනිත් සත්තුත් එක්ක කිසිම බයක් පැකිලීමක් නැතුව කාලා බීලා බොහොම සතුටින් ඉන්නවා. අර රහතන් වහන්සේගෙදී මෛත්‍රී ධානය තුළින් උන්වහන්සේ ගුණධර්ම වර්ධනය කරගෙන ඒක වර්ධනය කරලා දීර්ඝව ගුණධර්ම පුරුදු කරපු කෙනෙක් උන්වහන්සේ මේක පතුරවනවා. ඒක ඊට පස්සේ කියනවා අපේ එක ගමකට මෛත්‍රියක් කරන, එහෙම නැත්නම් නිවැරදිව එක වැඩක් කරන මිනිස්සෙක් හිටියොත් ඒ කෙනාගෙන් ලැබෙන බලය මේ මුළු ප්‍රදේශයම ආලෝකමත් කරන්න පුළුවන්. අපි නොදන්නවා වුණාට අපේ හිතවල තියෙන දේ තව කෙනෙක්ට තේරෙනවා කියනවා. මට මේ ළඟදී ස්වාමීන් වහන්සේන මහත්තයෙක්ව දැන් වාහනේ යන ගම ඉස්සරහා වාහනේ යන විදිහට කියන්න පුළුවන් ඒ ඉස්සරහා යන වාහනේ මිනිස්සයාගේ මානසිකත්වය කොහොමද කියලා. දැන් යන්නේ මෙන්න මේ වගේ මෝඩ් එකකින් කියන එක සාමාන්‍යයෙන් වාහනේ යන විදිහට වේගය අනුව වංගු කපන එක අනුව ආදී විදිහට මේ කියන්න පුළුවන් මේ මිනිස්සයා වාහනේ එලවනකොට. ඒ නැතත් මිනිස්සුන්ට තවත් මිනිස්සේ තේරුම් නොගියට මේ ලෝකයේ ස්වභාව ධර්මයට අපි කවුරුත් නොදන්නවා වුණාට අපි සහසම්බන්ධ වෙලා ඉන්නේ කටයුතු කරන්නේ ස්වභාව ධර්මයත් එක්ක. අපි ස්වභාව ධර්මයේම ඉපදිච්ච මිනිස්සු. කොහෙන් ඉපදුන, කොහෙන් ආවද, කොහෙන් යනවද මේ සංසාරයක් කියලා කිව්වට අපි මේ හැම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න උත්සාහ කරන්නේ මේ ලෝකයේ ස්වභාව ධර්මයක්. ඇත්ත ස්වභාවයක්. ඒකටමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මතාව කියලා. ධර්මතාවය කියලා කියන්නේ මේ ස්වභාවය. ස්වභාව ධර්මය. එතකොට ස්වභාව ධර්මය දන්නවා අපි මොකද්ද කරන්න කියන එක. අපේ හිතේ පහළ වෙන හිතුවිලි ටික ස්වභාව ධර්මය නොදන්නවා කියන එක හිතන්න පුළුවන්ද? ලෝකේ නොදන්නවා කියන හිතන්න පුළුවන්ද? කියනවා සේක පුද්ගලයා සේකත්වයට පැමිණෙනකොට එහෙම නැත්නම් තමන්ගේ විපස්සනා ඥාන දිනු කරගෙන සෝවාන් ආදී මාර්ගාදී ගමන වලට පත් වෙනකොට ඒ භාවනාවක් තුළින් ඒකena අත්දකිනවා මේ ලෝකයේ යම් තැනක මිනිස්සෙක් කාමයට එක්ක ඉන්නකොට මේ කාමයට එක්ක තියෙන මිනිස්සු කොහොමද හැලහැප්පීම් කරන්නේ කියන එක සේකපුත් ගලය දකිනවා. ඒ වගේම සේකපුත් කලයාගේ ස්වභාවය අසේකපුත් ගලය දකිනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ ඒ සේකපුත් ගලයා තුල පවා තියෙන කෙලෙස් අපි කියමු සෝවාන් මාර්ගාදී ගමනටපත් වෙලා ඉන්නවා නම් යම් කිසි කෙනෙක් ඒකේ නාතුල නැත්තේ දිට්ඨිය එහෙම නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ අකුස ක්ලේශ ධර්මයන් විතරයි. ඒ වගේම අනාගාමී කෙනෙක්ට නැති වෙන්නේ සංයෝජන ධර්ම දෙකයි පටිගය සහ කාමරාගය කියන දෙක. ඊට පස්සේ අරිහත්වයටපත් වුණාම තමයි ඉතින් සම්පූර්ණ කෙලෙස් නැති වෙලා යන්නේ. එතකොට ඒ රහතන් වහන්සේ පිට තමන්ගේ පස්සෙන් එන සේකපුද්ගලයා දිහා බලනවා මේ කෙනා මේ කෙලෙස් එක කොහොමද නටන්නේ. සේකපුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා තමන් යම් කිසි තැනක වර්තමානයේ ඉන්න ගමන් තමන්ට ඇති වෙන කෙලෙස් ස්වභාවය ඒ පරිද්දෙන් දැක ගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියනවා මේ තුනම යම් කිසි කෙනෙක් කාමයත් එක්ක පෘථග්ජන සත්වයක් වෙලා ඉන්නේ කොහමද? සේකතත් සේක පුද්ගලයෙක් කෙලෙස් ඇති නැති සත්වයක් ඉන්නේ කොහමද? රහතන් වහන්සේ නමක් ඉන්නේ කොහමද? ඒ වගේම මේ ඔක්කොම දකින බුදුරජාණන් වහන්සේ ඉන්නේ කොහමද කියන එක. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම දැකලා සිංහනාද පවත්වනවා මේ ලෝකේ අපිට අවබෝධ කරන්න තියෙන්නේ එකම දෙයයි මේ බඹයක් පමණ උස ශරීරය විතරමයි. මේ බඹයක් උස ශරීරයම තමයි අපිට අවබෝධ කරන්න තියෙන්නේ. අපි කොයිතරම් රූප බැලුවත් ඒ රූපේ ඇතිවීමක් ඇත්තේ නැහැ. කොයිතරම් සද්ද ඇහුවත් සද්දවල ඇතිවීමක් ඇත්තේ නැහැ. කොයිතරම් ගන්ධ රස පහස වින්දත් ඇතිවීමක් ඇත්තේ නැහැ. කොයිතරම් සිතුවිලි රස වින්දත් ඒකත් ඇතිවීමක් ඇති වෙන්නේ නැහැ. හැමදාම කියනවා මේ කාමය කියලා කියන්නේ හරියට බල්ලෙක්ට හම්බ වෙච්ච මස් කට්ටක් වගේ. මේ කොයිතරම් හැපුවත් හපන්න මේ බල්ලගේ දිවතුවාල වල දිවේ ලේ රහ මේ දිවටම දැනෙනවා වුණාට මේ මස් කට්ටේ මේ ඇට කට්ටේ කොහොමවත් මස් ටිකක් නැහැ. ඒ වගේ අපි හැම වෙලාවෙම කාමය කියලා මේ දේ හොඳයි කියලා මේ දේ සුපිරි කියලා මේ දේ මරු කියලා අල්ලගන්න හැම දෙයකම තියෙන්නේ අපේ දිවතුවාල වෙලා දිවෙන් ගලන ලේ ටික රහයි කියන ගතියක්. ඒ වගේම අපි යම් කිසි කාමයක් පස්සේ දුවනවා නම් හරියට ගිජු ලිහිණියේ මාළුවෙක් අල්ලගත්ත එහෙම නැත්නම් මස් අදල්ලක් හොයාගත්තට පස්සේ මේ මස් අදල්ල අල්ලගත්ත ගිජු ලිහිණිය පස්සේ සිය ගණනක් තව ගිජු ලිහිණිය එනවා අර මස් අදල්ල අල්ලන්න. මේ ගිජුලිහන දැඩි වේගෙන් යනවා. යන්න යන අර අනිත්‍යයත් ඇවිල්ලා මේ ගිජුලිහන කොටනවා, හූරනවා. අතහැරිය ගමන් මේ මසදැල්ල අර ඔක්කොම නවතිනවා. කාමය අපි අතේ තියාගෙන ඉන්න තාක්කල් ගිනි ගොඩක් අපි අතින් අල්ලන් ඉන්නවා වගේ හැම වෙලාවෙම කනහිලිකම් වෙනවා, හූරනවා, තල්ලු කරනවා. අපි කාමයට එක්ක ඉන්නකොට අපිට කාමයේ අත්හරින්න පුළුවන් වුණොත්, කාමයෙන් අත්හැරීම තුළින් පුදුමාකාර විදිහට ඒ තුළ ශාන්ති කරගතියක්, නිවෙන ගතියක් අපිට අත්දකින්න පුළුවන්. ඒ අතර පින්නතුනි අපි කියනවා අපිට සතියෙන් ඉන්න පුළුවන් නම්, වර්තමාන මොහොතේ ඉන්න පුළුවන් නම්, මොන ප්‍රශ්න ගැටලු ආවත් අර මම මුලින් කිව්වා වගේ තව කෙනෙක්ට අපිට බනින්න නැති අවස්ථාවක් තියෙද්දි ඒකේ අපිට තේරීමක් අපේ හිතට දෙනවා නම්, මෙයාට බනිනවද නැද්ද, එහෙම නැත්නම් මේ මගේ දැන් තියෙන තරහ නැති වුණාට පස්සේ පස්සෙ ගිහිලා අවවාද කරනවාද කියන එක අපිට තෝරා ගැනීම තුනක් තියෙද්දි බනින්න යන්නේ නැතුව අපිට වර්තමාන වශයෙන් සතියින් ඉන්නකොට ඒ තමන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ වගේ පෙනෙන්නේ අපිට කොයිතරම් ගැටලු තිබුණත්, කොයිතරම් ප්‍රශ්න තිබුණත් මේ ප්‍රශ්න අපිට අල්ලා ගන්නත් පුළුවන්, අතහරින්නත් පුළුවන්. මේ ළඟදි පොතක තිබුණා ඒ කෙනෙක් තමන්ගේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් පොතක ලියනවා. මට තියෙන ප්‍රශ්න කියලා කොළයක් අරගෙන මේ කොළයක් පිරෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න වලින් බලනවා මොනවාද තමන්ට අදාළ. මේ ප්‍රශ්න වලින් භාගයක්ම 40%ක් විතර ප්‍රමාණයක් වෙලා ඉවරයි. ඒ කියන්නේ මට නැවත උත්තරයක් බඳින්න බෑ මේකට. ඊට පස්සේ මේ 40ම අයින් කරනවා. ඊට පස්සේ තව ටිකක් තියෙනවා, මේ ටිකට උත්තර බඳින්න බෑ. කවදාවත් මේක උත්තර හොයන්න උත්තරයක් දෙන්න විදියක් නෑ මට. ඒකත් පැත්තකින් තියෙනවා. ඊට පස්සේ තියෙනවා දැනට අවශ්‍ය වෙලා තියෙන එකෙත් වැදගත්ම දේවල් ටික. බලන් ගියාම ප්‍රශ්නවලින් තියෙන අපිට බොහොම සුළු ප්‍රදේශයයි අපිට ප්‍රශ්න කියලා අල්ලන් ඉන්නේ. ඒකත් අපිට නැති කර ගන්න පුළුවන් අපිට වර්තමාන මොහොතට, මේ මොහොතට සතිය, එහෙම නැත්නම් කායගත සතිය වගේ දෙයක් අපි කයට හිත යොමු කර ගන්න පුළුවන් වුණොත් අර තියෙන ප්‍රශ්න ටික පවා අපි අත්හැරලා දානවා. ඒකෙන් කියන්නේ අපි වැඩක් පලක් නොකර කය විතරක් හිත තියන් ඉන්න කියන එක නෙවෙයි. අපි හැම ඒ වැඩ කටයුතු කරනකොට විශේෂයෙන්ම අපි පරියංකයකින්, එහෙම නැත්නම් වාඩි වෙලා සතිය පිහිටවීමකින්, ඒ වගේම සක්මනකට ගිහිල්ලා සක්මනේ සතිය පිහිටවන්න වගේ අවස්ථාවකට ගියාට පස්සේ ඒ සතිය යම් ආකාරයකටද අපි එදිනදා ජීවිතයත් එක්ක ගලපගන්නේ, ඒක තමයි නුවණැතිම වැඩේ. කියන්නේ පරියංකයකට වාඩි වෙලා ඒ අවස්ථාවේ අපි යම් තරමක සතියක් සමාධියක් දිනු කරගන්නවද, ඒ සතිය සමාධිය දිනු කර ගැනීම අපිට තමන්ගේ ජීවිතයට ඇතුළත් වෙන්නේ, ඒක එදිනදා ජීවිතයට භාවිතා කරොත්. ඒක එතකොට තව අපි උයනකොට තව කෙනෙක් ඇවිල්ලා කතා කරනවා නම්, එතකොට ඒකට අවධානය යොමු කරන්න එපා කියන එක නෙවෙයි. ඒකට උයන එක විතරක් අවධානය තියන් ඉන්න කියන එකත් නෙවෙයි. එතනින් කියනවා සතිය කියන්නේ මහා ගැටගහන මහා දැඩි දෙයක් නෙවෙයි. අපේ අවධානය තියෙන දේ සම්බන්ධයෙන් ලොකු දැනීමකින් ඉන්නවා. අපි මල ගැවලල අඬලා තියෙනවනේ. අපේ අම්මා තාත්තා නැති වුණාම, එහෙම නැත්නම් හිතවත් කෙනෙක් නැති වුණාම අපි අඬලා තියෙනවා. එහෙම නැත්නම් අපි පිරිසක් එකතු වුණාම හයියෙන් හිනා වෙනවා. මේ හිනා වෙන එක අපි වර්තමාන වශයෙන් මම දැන් හිනා වෙනවා කියන එක සතියෙන් දැක්කොත් මොනවා වෙයිද? මේ වෙලාවේ මම තරහෙන් ඉන්නේ කියන එක අපි දැක්කොත් මොනවා වෙයිද? කියන්නේ අඬනවා කියලා කියන්නෙම හිත යම්කිසි ද්වේෂ ස්වභාවයක්. ද්වේෂයේ එක පැතිකඩ අඬනවා නැත්නම් දුක් ගන්නවා කියලා කියන්නේ. ඒකට අපේ මේ කෙලෙසයක් වැඩ කරන්නේ අඬනවා කියන එකෙන් පවා අපි දැනගත්තාම අපි හිතන්නේ මල ගෙදර අපේ අම්මා තාත්තා නැතුණාම, එහෙම නැත්නම් හිතවත් කෙනෙක් නැතුණාම අඬන්න ඕන කියලා. ලොකුසානස මතක් කරනවා මේ ඊයේ පෙරේදා උන්වහන්සේගේ ලොකු අම්මා ලොකු තාත්තද කොහෙද නැති වෙලා ගෙදර ගියපු අම්මයි තාත්තයි දැන් ගෙදරට අමුතු මූණක් දාගෙන, අඬාගෙන ඉන්න මූණක් දාගෙන ගේ ඉස්සරහට ගිහිල්ලා දෙකට නැවිලා අනේ මෙහෙම ආයිබෝවන් කියලා පිළි අරගෙන අමුතු මූණක් දාගෙන ඉන්නවා. ඊට පස්සේ මුළු දවසම එළියට වෙලා අඬ අඬා ඉන්නවා. බඩගින්නක් ආපුවම දුවගෙන යනලු කුස්සියට මොන හරි තියෙන දෙයක් කනවලු. ඒ වෙලාවට අමුතු මූණක්. කියන්නේ කනකොට බොනකොට වෙනම මූණක් දාගෙන අතෙන්ට ගිහිල්ලා තවත් එකක්. ඒක අපි සමාජයේ හිතන් හිටියට අපි තමන්ගේ කෙනෙන් නැති වුණාම තමන් අඬන්න ඕන තමන් දුක් වෙන්න ඕන කියන එක හිතන් හිටියට ඒක සමාජ පැත්තෙන් බැලුවොත් හරියයිදී නමුත් තමන්ගේ පැත්තෙන් බැලුවොත් තමන් කෙලස් නැති කරන කෙනෙක් එහෙම නැත්නම් සතියින් ඉන්න කෙනෙක් දිහා බැලුවොත් අපි අඬනවා කියලා කියන්නේ hina වෙනවා කියන්නේ පවා අපි සතියෙන් ඒ දේ තුළ ඉන්නේ නැහැ කියන එක. සතිය කියන එක දීර්ඝව පවත්වන්න අමාරුයි එක දිගටම මුළු දවසෙම පවත්වන්න අමාරුයි. නමුත් වර්තමාන වශයෙන් අපිට ඒ අවස්ථානුකූලව මේ දේ කරන්නේ මං සතියෙන් කියන එක දැනගන්න එක තමයි. ඒ දේ විතරයි අපිට කියා දෙන්න පුළුවන් වගේම පුරුද්දට ගන්න පුළුවන්කමක් තියෙන. ඒක දැඩිව අල්ලන්න ගියොත් කටුකම් වේකින් ගැට ගැහුවා වගේ කොහෙටවත් හැරෙන්න බැරි වෙනවා. කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා පින්වතුනි සතිය තුලින් අපිට සතිය තියෙන සතිය අල්ලාගෙන ඉන්න නෙවෙයි සතිය තුලින් අපි ඉදිරියට පඩියක් තියන්න. පළවෙනි පඩිය තිබ්බ කෙනාට විතරයි දෙවෙනි පඩියට යන්න පුළුවන්කම තියෙන. දෙවෙනි පඩිය නැවතිලා ඉන්න තාක්කල් ඒ කෙනාට තුන්වෙනි පඩියට යන්න බෑ. ඒ වගේ අපි සතියෙන් ඉන්න තාක්කල් සතියට ගරු කරගෙන ඉන්නවා. ඒ ගරු කරගෙන ඉන්න තාක්කල් අපි සතියේ තමයි ඉන්නේ. ඒ වගේම අපි සතිය අත්හල යුතු දෙයක් තියෙනවා. යම්කිසි ප්‍රමාණයක් හිත දිනු කරාට පස්සේ හිත අපතිට්ඨිත පැත්තයකට වගේ ගත්තොත් එහෙම නැත්නම් දැන් හිතේම කොටසක් තමයි චිත්ත සමාධිය එහෙම නැත්නම් චිත්තානුපස්සනාව කියලා කියන සතියෙම කොටසක්. එතකොට කෙලෙස් වලට එන්න දෙනවා. රාගයට එන්න ඉඩ දෙනවා. ද්වේෂයට එන්න ඉඩ දීලා ඒ කෙලෙස් වල తත්වයේ සමන් හොඳින් පරීක්ෂා කරලා බලනවා. කියන්නේ මගේ මේ අවස්ථාවේ මේ කෙලෙස් ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අර කයේ පවත්වන්න තියෙන තබාගත යුතුව තිබුණු සතිය අපි හිතට ගත්තට පස්සේ අපිට ඒක ලොකු වෙහසක් දරන්න ඕනේ නැහැ. මේක පවත්වන්න මොකද තමන්ට එන සිතුවිල්ල තමන් නම් කරනවා. මෙන්න මේ දෙයක් මේ ඇති වුණේ මේ දේවල් මේ කෙලෙස් මට ඇති වුණා කියන එක තමන් තුළින් අවබෝධ කරගත්තාම ඒක අර කයේ තියෙන කයෙමයි හිත පවත්වන්න ඕන කියන එක අපි බැලුවත් ඒකම තමයි පොඩි වර්ධනයක් වෙලා අර තමන්ගේ හිතේ කෙලෙස් ඇති වෙන පැත්තට දක්වා දියුණු වෙන්නේ. ඒකම තමයි ගුණධර්ම පැත්තට ගියොත් ධර්ම තමන්ගේ හිතේ ඇති වෙන වැඩෙන ධර්ම දිහා බැලුවට පස්සේ තමන්ගේ මේ ගුණධර්ම මේ දවසල මේ දිනවල වැඩෙනවා කියන එක ධම්මානුපස්සනාව තුළින් අපිට දක ගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා පින්වතුනි මේ සේක පුද්ගලයෙක් බවට එහෙම නැත්නම් අසේක පුද්ගලයෙක් බවට ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් බවට පත්වීමන තියෙන මේ මාර්ගය තුළ අපිට යන මේ මාර්ගයේ අරිහත් ඵලය නෙවෙයි ලස්සන කියනවා. මේ පාරේ දෙපැත්තේ තියෙන දේවල් අපි ගමනක් යනකොට ඒ ගමනේ අවසානය නෙවෙයි මේ ගමනේ යන අතරමඟ තමයි අපිට වටිනාකමක් තියෙන්නේ. කතාවක් තියෙන මේ එක මිනිස්සෙක් ඔලිම්පික් තරගයක දිනපු කෙනෙක්. ඒ කෙනා ඔලිම්පික් තරගයට දිනන්න මාස කිහිපයකට කලින් කකුල කැඩෙනවා. බයික් එක යන ගමන් ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැඩෙනවා. කකුල කැඩුනට පස්සේ මේ කෙනාට උගන්වන කෝච් අතාරිනවා. ඊට පස්සේ වෙන මයින්ඩ්ෆුල්නස් කියන එක දන්න කෙනෙක් සතිය කියන දන්න කෙනෙක් මේක උගන්වන්න මේක නැවත දිරිගන්වන්න උත්සාහ කරන අතරේ මෙයා දවසක් කන්දක් උඩට එක්ක යනවා. කන්ද අපි යන් කන්දක් උඩට බලන කන්ද උඩ මහා ලස්සන දෙයක් තියෙනවා කියලා පෙන් එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා කන්ද උඩට ගියාට පස්සේ ආමනාට මාව එක්කන් ආවේ කියලා බලන්න කිසිම දෙයක් නැහැ. උඩ නිකන් ඇවිදින්නවත් අමාරු උඩ තනි තලාවක්වත් නැති කන්දක්. ඊපස්සේ මේ එතන තියෙන චූටි මලක් පෙන්වන මේ මල පෙන්වන්න දෙක එකන් ආවේ කියලා අහනවා. නෑ එතන හැබැයි චූටි ගලක් තියෙන. මේක ඊට පස්සේ මේ ගුරුවරයා කතා කරේ නෑ. කතර වහගෙන පැත්තකට වෙලා හිටියා. ඊට පස්සේ මෙයාටම තේරුණා මේ ක්‍රීඩකයාටම අපිට අරිහත් මාර්ගඵල ඥානය නෙවෙයි වැදගත්කම තියෙන්නේ. එහෙම නැත්නම් කඳ උරු නැගලා කඳ මුදුන නෙමෙයි වැදගත්කම තියෙන්නේ. කඳ මුදුනට නගිනකන් තියෙන සුන්දරත්වය. අරිහත්කම නෙවෙයි ඒ අරිහත්භාවයට යන මාර්ගයේ තමයි සුන්දරත්වයක් තියෙන්නේ. එතකොට අපි සතිය වඩමින් ඊට පස්සේ ඒකට අවශ්‍ය ගුණධර්ම පුරුදු කරමින් සමාධියක් පැත්තට ගිහිල්ලා ඒක විපස්සනාව පැත්තකට ගිහිල්ලා ඒ විදිහට පින්නතුනේ මේක එකින් එක අපි යනකොට ඒ තමන් යන මාර්ගය දිහා බැලුවාම තමන් ඒ කෙලෙස් කපමින් ඒ කෙලෙස් දකිමින් ඒ කෙලෙස් වලට යට වෙමින් ඒත් එක්ක යනකොට තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මේ විදිහට තමන්ගේ පෙරලියක් තියෙනවා මේ විදිහට තමන්ට අත්දකින්න පුළුවන්කමක් තියෙනවා. එතකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ මාර්ගයේ තියෙන සුන්දරත්වය තමයි මේක දකින්න අපි සතිය වගේ ගුණධර්මයක් වඩන්න මේ අවස්ථාවේ වර්තමානයේ තුල ඒකේ ආනිසංස අත්දකින්න පුළුවන්. අපි මෙහෙම කිව්වොත් අපි දන් දෙනකොට දානේ ආනිසංස අපිට මේ වෙලාවේ දකින්න පුළුවන්ද? අපිට දකින්න පුළුවන් තියෙන එකම දේ තමන්ගේ ලාභයක් නැති වෙනවා කියන එක. තම මෙච්චර කාලයක් හම්බ කරගත්ත දෙයක් අත්හැරියා තමන්ට ඒ දේ නැති වුණා කියන එක අපිට ඔන්න අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි මම දන්නවා මේ දේ මට නැති වුණා කියලා. ඒ වගේම මම මේ දානේ හැලු ගන්න කතා කරනවා සීලය පැත්තෙන් බැලුවත් සීලයක් සමාදන් වුණ ඵලියට සීලේ ආනිසංස අපිට වර්තමාන මොහොත වශයෙන් මේ දැන් තේරුම් ගන්න බෑ. සත්‍යයක් පැත්තට ගියොත් සමාධියක් පැත්තට ගියාම ප්‍රඥාව පැත්තට ගියාම තමයි යම්කිසි කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වර්තමාන වශයෙන් තමන්ට මේ මොහොතේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ මොහොත විතරයි අපිට ගන්න පුළුවන් එකම ආදර්ශය. මේ වර්තමාන මොහොතේදී අපිට මේ දේවල් අත්දකින්න පුළුවන්. එතකොට පින්නතුනේ දානේ සීලේ වගේ දේවල් මේ සෑම ගුණධර්මයක්ම දීර්ඝකාලීනව පුරුදු කළොත් විතරයි ඒකේ ආනිසංස තමන්ට අත්දකින්න පුළුවන්. දානේ ආනිසංස දකින්න පුළුවන් කෙනෙක් ඒ දානේ දීර්ඝකාලීනව සිද්ධ කරනවා නම් සීලයක් ආරක්ෂා කරන කෙනෙක් ඒ සීලේ දීර්ඝකාලීනව ආරක්ෂා කරනකොට නැවත නැවත සීල ආරක්෷ා කරනකොට තමයි ඒ සීලේ ආනිසංස දකින්න පුළුවන්. ඒ වගේමයි සතියෙත් ඒ වගේ දෙයක් තියෙනවා. අපිට සතිය කියන දේ මේ වර්තමාන මොහොත වශයෙන් කියා දෙන්න පුළුවන්. සීලය කියන දේ එහෙම කියා දෙන්නත් බෑ. දානය කියන දේ එහෙම කියා දෙන්නත් බෑ. නමුත් අපි බෞද්ධයෝ විදිහට නැත්නම් අපි යම් ආකාරයකින් තව කෙනෙක්ට දෙනවා. ඒ දුන්නට ඒක සම්බන්ධයෙන් අපිට ලොකු විශ්වාසයක් නැහැ මේකේ තුලින් අපිට ආනිසංසයක් හම්බ වේද කියලා. ඒ වගේම සීලය පැත්තනොත් එහෙම. නමුත් සතියක් ගත්තාම සතිය අපිට වර්තමාන මොහොතෙන් අත්දකින්න මොහොත වශයෙන් අත්දකින්න පුළුවන්. නමුත් සතියේ දීර්ඝකාලීනව කරන්න අපිට සත්පුරුෂ ආශ්‍රයක් ඕන. සතිය ඒ වගේම දානේ දීර්ඝකාලීනව පවත්වන්න සීලේ දීර්ඝකාලීනව පවත්වන්න සතියේ දීර්ඝකාලීනව පවත්වන්න සමාධියේ ප්‍රඥාව කියන මේ ගුණධර්ම පහම දියුණු කරන්න අපිට ඒ අවශ්‍ය සත්පුරුෂය ඕන. තමන් ආශ්‍රය කරන කෙනා තමන් දන් දෙනවා නම් ඒ තමන්ට දානට උදව් කරන කෙනා හොඳට සීල් රකින්න කෙනෙක් නම් ඒ සීලය තමන්ට ආරෝපණය වෙනවා කියන එක ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ සීල් රකින්න කලකමින්නක සතිය වගේ දෙයක් දිනු කරන කෙනෙක් දැක්කට පස්සේ ඒක තමන්ට ආරෝපණය වෙන එක ස්වභාවික වෙන දෙයක්. නම් ඒ වගේමයි තමන් ගුණධර්මයක් නැති කෙනෙක් ආශ්‍රය කරනකොට ඒ කෙනා සරණ යනකොට මේ කෙනා හොඳ කෙනෙක් කියලා අපි අදහසක් ගත්තොත් ඒ ගත්තට පස්සේ ඒ කෙනා සරණ යන තමන්ගේ ගුණධර්ම ටිකින් ටික පහළට බහිනවා. ඒ නිසා පින්නතුනි සතිය වගේ ගුණධර්මයක් වගේම මේ සෑම ගුණධර්මයක්ම පිහිටලා තියෙන්නේ සත්පුරුෂයෙක් මත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ සත්පුරුෂයා මත. ඒ හින්දා අපි සත්පුරුෂයෙක් ආශ්‍රය කරනකොටමයි අපේ ගුණධර්මයක් වැඩෙන්නේ. ඒ අපේ ගුණධර්මයක් වැඩෙනවා කියන එක විතරයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ශාසනය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන චෛත්‍ය ටිකවත් පන්සල් ටිකවත් හාමුදුරුවෝ ටිකවත් නෙවෙයි තමන්ගේ ඇතුළාන්තයේ තමන්ට පුළුවන් නම් සතියක් දිනු කරගන්න තමන්ගේ ඇතුළාන්තයේ තමන්ට පුළුවන් නම් ගුණධර්මයක් දිනු කරගන්න. එතකොට තමන්ට පුළුවන් තමන්ගේ අභ්‍යන්තර ශාසනය දිනු කරගන්න. එතකොට පිට ශාසනයක් කියන දෙයක් අපි මේ දේවල් අපි රැක ගන්න ඕන මේවා අපේ උරුමයක් කියලා අපි තව දේවල් ඉවර වෙච්ච දේවල් අල්ලන්න යනවා වෙනුවට අපේ වර්තමාන වශයෙන් මේ බුද්ධ ශාසනය අත්දකින්න. එතකොට අපි ළඟ තියෙන්නේ මෙරිච්ච ශාසනයක් නෙවෙයි. මෙරිච්ච විනයක් නෙවෙයි. අපි අද පාවිච්චි කරනවා අද අපිට අත්දකින්න පුළුවන් අද අපි සාක්ෂාත් කරගන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වර්තමාන වශයෙන් අපි තේරුම් ගන්නවා. මේ මොහොත වශයෙන් අපි තේරුම් අරගෙන ඒකේ ආනිසංස අපි මේ වෙලාවේ තේරුම් අරගෙන ඒත් එක්කම මේ බුද්ධ ශාසනය කියන එක තමන්ගේ අතුලන්ත දෙයක් පිට දෙයක් නෙවෙයි, තමන්මයි බුද්ධ ශාසනය කියන්නේ කියන එක තමන්ට අවබෝධ වෙනවා. ඒ නිසා පින්නතුනි අපි සතියේ වගේ ගුණ ධර්මයකට අවස්ථාව දුන්නොත් විතරයි අපිට අපේ ඇතුළාන්තයේ ගුණ ධර්මයක් දිනු කරගන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි අපි මේ විදිහට සතියේ දිනු කරනකොට කියනවා නිදී නම් වපවත්වන යම්පස්සේ වජ්ජිදස්සිනම් නිග්ගහ්‍ය වාදින් මේ දාවි තාදිසම් පණ්ඩිතම් බජේ කියලා. මේ යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් ආශ්‍රය කරනකොට මේ සත්පුරුෂයා හැම වෙලාවෙම අපිට හොඳින් කතා කරනවා කියන වචන විශ්වාස කරන්න අමාරුයි. කියනවා නිදානයක් පෙන්වන්න හදනකොට මේ මෙතන නිදානයක් තියෙනවා කියලා යම් කිසි දුප්පත් මිනිහෙට යම් කිසි කෙනෙක් ගිහිලා කිව්වොත් ඒකේන තමන් ඉන්න තැන කොහෙත්ම නිදානයක් නැහැ කියන එක තමන් හරියටම දන්නවා කියලා කොච්චර අනිත් කෙනත් එක වාද කරයිද? මම මේ නිකම් පොළොවක ඉන්නේ, මේ මෙතන මම අවුරුදු ගාණක් හිටියා, මම මේ විදිහට ගෙවල් හැදුවා, මේ විදිහට කුඹුරු කරා, මේ විදිහට වතු වැඩ කරා, මේ කොටස ඉතින් මට කවදාවත් නිදානයක් හම්බවෙලා නැහැ කියලා කොයිතරම් වාද කරනවා. නමුත් නෑ, මේ බැනලා හරි මේ මනුස්සයා යම් කිසි දවසක තමන්ගේ පොළොව කපලා එහෙම නැත්තම් මේ ගලයට මේ විදිහට නිදානයක් තියෙනවා කියලා හරි නැත්තම් මේ තැන්වල හංගලා තියෙන නිදානයක් කියලා පෙන්නොත් ඒ කෙනාට සත්පුරුෂයා කියන කෙනා ගහලා බැනලා හරි අර නිදානයක් පෙන්නන කෙනෙක් වගේ කියලා කියනවා. නිවන සඳහා එක්කගෙන යන සත්පුරුෂයන් වහන්සේ අර කෙනා ඇහුවේ නැති වුණත් තදින් කියනවා, බනිනවා, ප්‍රතික්ෂේප කරනවා. මේ හැම දෙයකදීම සත්පුරුෂයා බලාපොරොත්තු වෙන යම් ආකාරයකින් හරි මේ කෙනා තමන්ගේ වැරද්ද තේරුම් ගනීද. වැරද්ද තේරුම් ගත්තොත් මේ කෙනාට පුළුවන්කම තියෙනවා ඒ වැරද්ද තුලින් අපි ඉස්සරහට යන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට යම් කිසි කෙනෙක්ට තමන්ගේ වැරද්ද තේරුම් ගත්තේ නැත්නම් කවදාවත් ඒ කෙනාට රහත් වෙන්න බෑ. තමන්ගේ කෙලෙස් තමන් තේරුම් ගත්තේ නැත්නම් මේ කෙලෙස් මට හොඳයි කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ කෙනාට කවදාවත් රහත් වෙන්න බෑ. කියනවා සමහරු ඉන්නවා කමන්නේ මං දරුවන්ට ආදරේ, ඒ ආදරේ හින්දා මං කවදාවත් මේක නවත්තන්නේ නැහැ, මං කොහොමත් ආදරේ, ඉතින් මේක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ අර තමන්ගේ තියෙන කෙලෙස් ස්වභාවය තමන්ට ආරෝපණය කරගෙන කමන්නේ මේක ඉතින් මගේ ස්වභාවය, මේක තමයි මම, මේක මගේ ස්වභාවය, මේක මට නැති කරගන්න ඕන කමක් නැහැ කියලා අපි හිතනවා නම් මේ විදිහට එක දෙයක් නෙවෙයි, හැම දෙයකදීම මට මේ දේ වෙනස් කරන්න ඕන නැහැ කියන අදහස අපේ ඔළුවට ආවොත් එතනදීම අපි හැම වෙලාවෙම අහුවෙලා අපේ කෙලෙස් අපි තුලින් අත් නොදකින ගතියක් තියෙනවා. මාන්නය හැම වෙලාවෙම ප්‍රධානත්වය අරගෙන හැම ගොඩක් වෙලාවට අපිට ගන්න තීරණ නිවැරදි වෙනවනත් ඒක පැත්තකට දානවා ගොඩක් වෙලාවට මාන්නේ තියෙනකොට. ඒ වගේ පින්වතුනි අපිට ඒ අවස්ථාවකදී සත්පුරුෂයේ බැනලා ඕක නෙමෙයි මේක කරපං කියලා කියන්න තරම්, තදින් කියන්න තරම් සත්පුරුෂයෙක් ඉන්නවා කියලා කියන්නේ ඒ තදට කියන්න, ඒ තුලින් අපිට යම් කිසි ගුණධර්මයක් වැඩුණත් නැතත් ඒ තමන් ආශ්‍රය කරන කෙනා මේ දේ අත්හැරපං, මේ දේ කරපං කියලා පෙන්නන කෙනා තුලින් පුදුමාකාර විදිහට පිනවතුනි සත්පුරුෂ ගුණාංග වැඩෙනවා. ඒ කෙනා හදවතින්ම තව කෙනෙක්ගේ ගුණධර්මයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. තමන්ට නෙවෙයි, ඒ කෙනා තුලින් ඒ කෙනාගේ ගුණධර්මයක් වර්ධනය කරගන්න. එතකොට කොයිතරම් කවුරු බැන්නත් හැමෝම බයින ගහන්න කියන එක නෙවෙයි. තමන් ආශ්‍රය කරන සත්පුරුෂයා මේ කෙනා තමන්ට වඩා එක ගුණයකින් හරි වර්ධනය වෙලා තියෙනවා කියන එක අපි දන්නවා නම් ඒ ගුණේ තියෙන කෙනත් එක්ක අපි කතා බහ කරගෙන බැන්නත් හොඳ කිව්වත් ඒ හැම දෙයකින්ම තමන් ගත යුතු දේ අරගෙන ගත්තට පස්සේ නිවන කියන එක පිනතුණි මහා දුරක තියෙන දෙයක් නෙවෙයි. කියනවා සත්පුරුෂයෙක් ආශ්‍රය කරනවා නම්, සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම්, ඒ වගේම ධර්මයේ සාකච්ඡා කරනවා නම් යෝනිසෝ මනසිකාරය තියෙන මේ කෙනා සෝවන්. කියන්නේ මේ කරුණු හතර තියෙනවා කියලා කියන්නේ ඒ කෙනා සෝවන් මාර්ගයට ඇවිල්ලා, ඒ කියන්නේ මේ කරුණු තුලින් මේ කෙනා සෝවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්. අපි ධර්මයේ සාකච්ඡා කරනවා නම් ධර්මයට ඇහුම්කන් දෙනවා නම් සත්පුරුෂය ආශ්‍රය කරනවා නම් ඒ වගේම යෝනිසෝ මනසිකාර එහෙම නැත්නම් සතියින් ඉන්නවා නම් මේ කරුණු හතර විතරයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සෝවන් වෙන්න අවශ්‍ය කරුණු හතර. මේ තුලින් අපි නොදැනුවත්වම දවසෙන් දවසේ තප්පරෙන් තප්පරේ සතියෙන් ඉන්න මොහොතක් මොහොතක් ගානේ සතියෙන් නැති වුණත් අපි භාවනාවක් කරන එහෙම නැත්නම් පරියංකයක ඉන්න අවස්ථාවක වුණත් අපේ හිත පිට යනවා කියන එක හිත පිට ගිහිලා නැවත ගෙනත් තියනවා කියන එක තුළින් අපේ ඒ වැරද්ද අපි හොඳ දෙයක් බවට පත් කරගන්නවා. මොකද වැරද්ද කියන්නේත් වැරද්දක් නෙවෙයි, වැරද්ද අපි හොඳ ඒක අනිත් පැත්තට හරවලා මොකද හිත පිට යනවා කියන එක අපිට සාමාන්‍යයෙන් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒක සාමාන්‍ය ස්වභාවයක්. හිත පිට යනවා අයිත් ගෙනත් තියෙනවා, හිත පිට යනවා ගෙනත් තියෙනවා. ඒක තුළින් අපි නැවත නැවතත් නැවත නැවතත් කරලා ඒක තමන්ගේ අත්දැකීමක් කරගත්තට පස්සේ ඒක තුළින් අපි පුහුණුවක් ඇති කරගත්තට පස්සේ ඒක පුරුද්දක් කරගත්තට පස්සේ අපේ හිත පිට යනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම නැත්තම් හිත පිට යාම තුළින් අපිටම ඒ වැරද්ද තුළින් ආත්ම විශ්වාසයක් එනවා, මගේ හිත පිට ගියාට නැවත මට ගෙනත් තියන්න පුළුවන්. තමන්ගේ ගෙදර බැලලා කොච්චර එළියට ගියත් ඌ කන්න ඕන වෙලාවට ගෙදරට එනවා වගේ බල්ලා එනවා වගේ අපි අපේ සතිය අපේ කෙනෙක් කරගත්තොත, සතිය මම කරගත්තොත් සතිය කොයිතරම් පිට ගියත් කොයිතරම් එළියට ගියත් සතිය කවදාවත් අපිව අත්හරින්නේ නැහැ. අපිත් එක්කම දිගට 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 ඇවිල්ලා මේ ගමන ඉවර වෙනකන් සතිය අත්හල යුතු තැනක් තියෙනවද? ඒ අත්හල යුතු තැන දක්වාම අපිත් එක්කම සතියේ දීර්ඝව ගමන් කරනවා. එතකොට පින්වතුනි අපිට නිවන කියන එක අපහසු දෙයක් නෙවෙයි. එතකොට නිවන කියලා කියන්නේම වර්තමාන වශයෙන් අපි මේ දැන් මෙතන ඉන්නවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නම්, වාඩි වෙලා ඉන්නකොට මම වාඩි වෙලා ඉන්නවා කියන එක, මම හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියන එක, එහෙම නැත්නම් මගේ මේ විදිහට ඇඟේ අංග චලනයක් තියෙනවා කියන එක, එහෙම නැත්නම් මගේ හිත, එහෙම නැත්නම් මගේ කය ස්වභාවය මේ විදිහට පවතින්නේ කියන එක අපි වර්තමාන වශයෙන් තේරුම් ගන්නවා නම්, ඒ වර්තමාන වශයෙන් තේරුම් ගන්නා සතිය තුළින් කෙලෙස් ස්වභාවයක් අපිට අත්දකින්න බෑ. ඒ හරි එතන තියෙන්නම කෙලෙස් වලින් තොර නික්ලේශී, ඒ වගේම කම්මැලි කරවන සුළු අරමුණක්. සමහර අපි දන් දෙන්න ගියත්, එහෙම නැත්නම් සිල් රකින්න ගියත් මම මෙහෙ ඉන්නවාම කියලා කියන උත්සාහ කරන්නේ ඒ හැම තැනකදීම පින්නොතුනේ අපිට කෙලස් වගේම උපක්ලේශ කියලා දෙයක් තියෙනවා. ඒ උපක්ලේශවල අපිට මෙහෙම තදින් කෙලස් වගේ හරියට තදින් අල්ලන්න බෑ. මේක රාගයක්, මේක ද්වේෂයක්, මේක මෝහයක්, එහෙම නැත්නම් මේක මාන්නයක්, එහෙම නැත්නම් මේක දිට්ටියක් කියලා මේක තදින් අල්ලන්න බෑ. මේ කෙලෙස්වල අවම ස්වභාවයක් මෙතන තියෙන්නේ. එහෙම තිබුණට පස්සේ මේක තේරුම් ගන්න හරිම අමාරුයි. අපි කියමු පරියංක අවස්ථාවක එහෙම නැත්නම් භාවනාවක් කරගෙන ඉන්න ගමන් අපි ආලෝකයක් දැක්කට පස්සේ, එහෙම නැත්නම් ආලෝක සංඥාවකට අපි අපේ හිත ගියාට පස්සේ ඒ ආලෝක සංඥාවත් එක්ක අපේ හිත ඒකට ආසාවක් වුණොත් මේක මට හරි අමාරුවෙන් හම්බ කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මේක මම පවත්වන්න ඕන, ඊට පස්සේ මේක ගැන මම ගුරුවරයාට කියන්න ඕන, මගේ අසල්වාසීන්ට කියන්න ඕන, මේ විදිහයි තියෙන්නේ කියලා මේ ආලෝකයත් එක්ක අපි ඇතිවෙච්ච මේ ආලෝකයේ නික්ලේශී ස්වභාවයක් නිසා ඇතිවෙච්ච මේ ආලෝකයේ හින්දත් වර්ණවත් ස්වභාවයේ හින්දත් අපි ඒකත් එක්ක නොදැනුවත්වම උපක්ලේශ ගොඩනගා ගන්නවා. ඒ වගේ තැනකදී ඕක නෙවෙයි ඇත්ත, ඕක බොරුවක් මගදි පෙන්නන මායාවක් කියන එක පෙන්නලා හරිපාරෝක නෙවෙයි කියන එක පෙන්නන්න සත්පුරුෂයෙක්ම ඉන්න ඕනේ. ඒ වගේම ඒ උපක්ලේශය පෙන්නන්න පුළුවන් එකම කෙනා සත්පුරුෂයා විතරයි. තමන්ට තමන් තුළින් තේරුම් ගන්න අමාරුම දෙයක් තමයි ওই උපක්ලේශය කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට යම් තරමක අපේ වැරද්ද කෙලස් බලපතල කෙලස් තුලින් තේරුම් ගන්න පුළුවන් වුණත් උපක්ලේශ ස්වභාවය තේරුම් ගන්න හරි අමාරුයි. ඒක නිසා කියනවා සත්පුරුෂ අපි මුලදීම උපතින්ම මිත්‍යා දෘෂ්ටිකයි. අපි උපතින්ම මිත්‍යා දෘෂ්ටිකයි. මේ මිත්‍යා දෘෂ්ටිය අත්හරින්න ඕන නම් යම් කිසි කෙනෙක් ඒකාන්තයෙන් නිවැරදි සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ඕන. එතකොට මේ කෙනාගේ මේ කෙනා සත්පුරුෂ ආශ්‍රය පාත්වනව නම් නික්ලේශී කෙනෙක් ආශ්‍රය කරනව නම් එතකොට මේ සත්පුරුෂයා හම්බ වීමමයි මේ කෙනාගේ ගමනේ 100%ක් අවසානය. 100%ක් සම්පූර්ණ භාවය සත්පුරුෂයා හම්බ වීම. එතකොට සතිය උගන්වන කෙනෙක් දිහා කිව්වොත් සතිය උගන්වන කෙනෙක් Taman සතිය හරියට දැනගත්තොත් විතරයි තව කෙනෙක්ට කියන්න පුළුවන්. සතිය උගන්වන කෙනා ඒ සතිය Tamanටම වෙහෙස කර දෙයක් කරගත්තොත් ඒ සතිය තුළින් Tamanට පීඩනයක් එනවා කියන්නේ ඒ සතිය අපි හරියට දන්නේ නැහැ කියන එක. Taman හරියට දන්නේ නැහැ. මොකද අපි වර්තමාන වශයෙන් සිහිය පිහිටවන්න පුරුදු වුණොත් විතරමයි තව කෙනෙක්ට පුරුදු කරන්න පුළුවන්. ඒ පුරුදු කිරීම තමයි තව කෙනෙක්ට පුරුදු කරන්න අපේ ඇතුළාන්තයෙන් ශක්තියක් ඇති කරගන්නේ. එතකොට සතිය පුරුදු කරන්නේ නැති කෙනෙක් තව කෙනෙක්ට කියා දෙන්න ගියාමයි, ඒ වගේම සතිය පුරුදු කරන්නේ නැති කෙනෙක් තව කෙනෙක්ට කියා දෙන්න ගියාමයි අතර ලොකු පරස්පර විරෝධී ගතියක් තියෙනවා. තව කෙනෙක්ගේ ඔළුවට ඒ අදහස යන්නේ නැති ගතියක් තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපි සතිය උගන්වන ගුරුවරුන්ට මේ දවස්වල ලොකු ස්වාමීන් වහන්සේ පොතක් ලියමින් ඉන්නේ එතනින් සඳහන් කරනවා ගුරුවරු මේ සතිය හරියට උගන්වනකොට ගුරුවරයා හරියට සතිය තේරුම් ගන්න නැත්නම් සතිය පුරුදු කරන්නේ නැත්නම් මේ සතිය උගන්වනවා කියන එක ඒ ගුරුවරයාට වෙහෙස කර දෙයක්. ඒ වගේම සතිය උගන්වන කෙනා මේ සතිය ඉගැන්වීම තුළින් ඒ කෙනාට ඒ සතිය තමන්ටත් සතිය යම් තරමක තේරුම් ගැනීමක් ඇති කරගන්න පුළුවන්. ඒ සතියට සම්බන්ධයෙන් තියෙන වැටහීම තව තවත් වැඩි කරගන්න පුළුවන්කමක් තියෙනවා. සතිය අපි වර්ධනය කරගන්න, සතිය අපි තුලින් දැකලා සතිය කියන්නේ මේකයි, Taman සතිය පුරුදු කරන්න ඒ සතිය තුලින්ම Tamanට තව කෙනෙක්ට කියා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ පිනොදුනේ අපි සත්පුරුෂයෙක් වෙන්න, Taman වශයෙන් තව කෙනෙක්ට සත්පුරුෂයෙක් වෙන්න අපි Taman ගුණධර්මයක් පුරුදු කරලා තියෙනවා. Taman සේක පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි යම් තරමක ගුණධර්මයක් පුරුදු කරලා තියෙන කෙනෙක් වෙන්න ඕන. එතකොට පින්තුනි මේ ගුණධර්ම දිනු කරන්න තමයි අපිට තව කෙනෙක්ට කියා දෙන්න පුළුවන්කමක් තියෙන. මොකද මේ මොහොත වශයෙන් අපි තේරුම් ගත්තේ නැත්නම් විශේෂයෙන් සතිය වගේ දෙයක් අපිට කියා දෙන්න පුළුවන් මේ විදිහට ඇවිදිනකොට සති මෙහෙම බලන්න කියලා. ඒකේ නා ඒට හරස් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට මොන වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා හිතා ගන්න අමාරුයි. ඒ නිසා පින්නතුනි අපි සත්පුරුෂයෙක් වුණොත් තව කෙනෙක්ට ඒ කියන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයයි අතර, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන කෙනයි අතර තියෙන පුරුක තමයි ගුරුවරයා, එහෙම නැත්නම් සත්පුරුෂයා, එහෙම නැත්නම් සතිය උගන්වන කෙනා. එතකොට වර්තමාන වශයෙන් අපි මේ සතිය පුරුදු කරන්න ඒ සතියම තමයි පින්නතුනේ අපිට දීර්ඝකාලීනව සැපයක් දක්වා ගමන් කරගෙන යන්නේ. සතිය දිනු කරන කෙනාට අඩියෙන් අඩි අපි කියමු අපි ඉස්සෙල්ලාම සතියේ පුරුදු කරන ගත්තට පස්සේ ඉස්සෙල්ලාම අඩි දෙකක් විතර තමයි සක්මනක දී පුළුවන්. ඒ වගේම පරියන්කට ගියාට පස්සේ හුස්ම දෙකක් තුනක් හතරක් වගේ තමයි අපිට සතිය පිහිටවන්න පුළුවන්කම. ඊට පස්සේ 4-5ක් 6ක් 7ක් ඊට පස්සේ 10ක් 12ක් විතර ඊට පස්සේ විනාඩි 10ක් විතර මේ විදිහට අපේ සතිය පිහිටවීම ටිකෙන් ටික දියුණු වෙලා අපිට මේ හුස්ම යම් කිසි දවසක අත්හරින්න වෙනවා. ඒ හුස්ම අත්හරින වෙලාව අපි යම් කිසි දවසක ඒක තුලින් සංඥාමය පැත්තකට වැටෙන සිද්ධ වෙනවා. මේ සංඥාවත් අල්ලගෙන ඒකෙදී යම් කිසි සංඥා දැඩිව තියෙන ස්වභාවයක් තියෙනවා. ඒක යම් කිසි කැඩෙන සකස් වෙන ස්වභාවයක් තියෙනවා. මේකේ ඇති නැති ස්වභාවයක් තියෙනවා, නැත්තරම නැති ස්වභාවයක් තියෙනවා. මේවත් දැකලා අවසානයේදී මේ සංඥාවත් නැති තත්වයකට ගියාට පස්සේ ඒකෙනොත් ගිහිල්ලා අවසානයේදී කෙලස් නැති තත්වයකට ගියාට පස්සේ මේ විදිහට පින්වතුනි අපිට මේ ප්‍රතිපදාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවේ මෙන්න මෙතන නැවතුමක් තියෙනවා. මෙතන අපි හරියට තදට අල්ලගන්න ඕන කියලා එකක් නෑ. අපි හැම වෙලාවෙම දිගට කරන්න ඒක තුලින් අපිට අත්දැකීමක් ඇවිල්ලා අපි තුලින් යම් කිසි දෙයක් සකස් වෙනවා මිසක් අපිට කවදාවත් අපිට ඉස්සරහට යන්න ඕන කියලා අපිට බලෙන් මේ භාවනාවේ ඉස්සරහට යන්න බෑ. මොකද භාවනාව තුලින් අපිට අත්දැකීමක් ආවොත් විතරයි, ඒ දේ තුලින් අපිට යම් කිසි දෙයක් තේරුම් ගත්තොත් විතරයි ඒ ඇතුළාන්තයෙන් අපිට බහින්න පුළුවන්කමක් තියෙන්නේ. ඒක පැහැදිලි කරන්න හරි අමාරු. හරියට අපිට බස් එකකට නගින්න ඕන නම්, එහෙම නැත්නම් කෝච්චියට නගින්න ඕන නම්, කෝච්චි රේල් පාරේ ගියට හරියන්නේ නැහැ, අපි කෝච්චි ස්ටේෂන් එකට යන්න ඕන. ඒ වගේ මේ සතිය වගේ ගුණධර්මයක ඉස්සරහට යන්න අපි රේල් පාරට නෙවෙයි මේ කෝච් ස්ටේෂන් එකට යනවා. ඒ කියන්නේ අපිට ඉස්සරහට යන්න පුළුවන් තැනක් හම්බ වෙනවා. කියන්නේ කෝච්චේ නවත්තන තැනක් හම්බ වෙනවා. එතනින් තමයි අපිට කෝච්චේ නගින්න පුළුවන්කම තියෙන. ඒ වගේ තමයි අර සතියේ දිනු කරන්න, එහෙම නැත්නම් සතිය ඉස්සරහට ගෙනියන්න තැනක් අපිට හම්බ වෙනකන් අපිට දැන් අපි කියමු හුස්ම දෙකයි අපිට සතියින් ඉන්න පුළුවන් කියලා. හුස්ම වාර 4යි 5යි කියලා, එහෙම නැත්නම් සක්මනකදී සක්මනේ අඩි 2 3යි ඉන්න පුළුවන් කියලා. මේ අවස්ථාවකදී ඒ අවස්ථාව ගැන අපි සතුටු වෙන්න ඕන. හුස්ම ගන්න ඒ සක්මනේ අඩි 5ක් 6ක් සතියෙන් යන්න පුළුවන් නම් ඒ දේ සමාදන් වෙච්ච කෙනෙක්ට විතරයි, මේ රේල් පාරේ ඉස්සරහට ගියොත් මට ස්ටේෂන් එකක් හම්බෙයි කියන අදහස තියෙන කෙනාට විතරයි ඒ සතිය ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන. නැත්නම් කවදාවත් මේ රේල් පාරේ කොච්චර ට්‍රේන් එකට අත දික් කරත් ට්‍රේන් එක නවත්තන්නේ නැහැ වගේ මේ සතියේ මෙගින් නගින්න ගියාට අපිට කවදාවත් සතියේ ඉස්සරහට යamak සතියේ දිනු කර ගැනීම සිද්ධ කරන්න බෑ. මේක නැවත නැවත කරලා ඒ තුලින් එන ආත්ම ශක්තියෙන් තමයි අපිට තව ඉස්සරහට අඩියක් තියන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒක කරලා ඒකම සරණ ගියපු කෙනෙක්ට විතරයි ඒක තදින් අල්ලගන්න කියන එක නෙවෙයි. අපිට තව ස්ටේෂන් එකක් හම්බ වෙනකන්, තව ඉස්සරහට පඩියක් තියන්න අවස්ථාවක් හම්බ වෙනකන් ඉස්සරහට යන්නේ කියනවා හරියට වැලක එලිලා එහා පැත්තට යන ගමන්, එහෙම නැත්නම් රීලවෙක් මේ පැත්තේ ගහේ ඉඳලා එහා පැත්ත ගහට අත්තට පනිනකොට මේ පැත්තේ අත්තට කකුලෙන් තල්ලුවක් දීලා එහා පැත්ත අත්ත අල්ලගෙන බලාගෙන ගිහිල්ලා අල්ලනවා වගේ, ඒක හරියටම මෙන්න මේ මොහොතදී පණින්න ඕන, මේ විදිහට ගැම්මක් ගන්න ඕන කියන එක හරියටම කියන්න බෑ. ඒක තමන්ගේ තුලින් තමන් විසින් අත්දැකීමෙන් තමන්ගේ විශ්වාසයෙන් ඉස්සරහට යන්න ඕන ගමනක්. ඒ වගේ පිනතුනේ කවදාවත් අඩුම ගන්න ගුරුවරයෙක්ටවත් කියන්න බෑ ඔයා දැන් මේ දේ කරන්න ඕන කියලා. අපිට කියන්න පුළුවන් සතියෙන් ඔයා දැන් සතියෙන් හුස්ම දිහා බලාගෙන ඉන්න, එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න එක දිහා බලාගෙන, එහෙම නැත්නම් පිම්බීම හැකිලිම නැහැ, එහෙම නැත්නම් සක්මන දිහා බලන් ඉන්න කියන එක ගුරුවරයෙක්ට කියා දෙන්න පුළුවන්. නමුත් ඔයා මේ දේ මෙන්න මේ වෙලාවේ අත්හල යුතුයි කියන එක ගුරුවරයෙක්ටවත් කියා දෙන්න බෑ. ඒක කියා තමන්ට තමන්ගෙන් විතරයි තේරුම් ගන්න පුළුවන්. ඒ අත්දැකීම කන්ෆිඩන්ස් එක තමන් තුලින් ඇති කරගත යුතු දෙයක්. ඒක තව කෙනෙක්ට කවදාවත් දෙන්න බෑ. කියනවා හුස්ම දිහා බලාගෙන ඉඳලා හුස්ම මෙනෙහි කිරීමත් මෙනෙහි නොකිරීමත් අතර තියෙන මේ ගැප් එක, මම හුස්ම ගන්නවා පිට කරනවා කියන එක, වම දකුණ කියමින් සක්මනය කරනකොට මේ මෙනෙහි කිරීම නවත්වන එක සහ මෙනෙහි නොකර යන එක කියන එක කියා දෙන්න බෑ. දැන් ඔයා මේ දේ කළ යුතුයි කියන එක, ඒක තමන් තුළින් අපි තේරුම් ගන්න ඕන. මම මේ වෙලාව ගුරුවරයාට කියා දෙන්න පුළුවන් මේ තව ටික කාලයක් යනකම් මේ එක දිගට මෙනෙහි කරන්න කියලා. ඒ වගේම කියන් ඒක අත්හරිනකොට ගුරුවරයා කියන්නේ මේක අත්හරින කියලාවත් මේක අත්හරින්න එපා කියලාවත්. ඒක තමන් තුළින් අත්දැකීමෙන් තමයි, ඒ තුළින් තමන්ගේ ආත්ම විශ්වාසය වැඩිච්ච කෙනෙක්ට විතරයි පුළුවන්කම තියෙන්නේ ඊළඟ පඩියට එහෙම නැත්තම් මෙනෙහි නොකරමින් තමන්ගේ හුස්ම දිහා එහෙම නැත්තම් ඇවිදින එක දිහා සතිය දිනු කරගෙන ඉස්සරහට යන්නේ. නිසා පින්වත්නි මේ සතිය දිනු කරගන්න එකට අපිට කරන්න තියෙන්නේ අපි වර්තමාන වශයෙන් යම් කිසි දෙයක් තේරුම් ගන්නවා. අපි කියමු සක්මනේ ඉන්නකොට අපි අඩි 5-6 නම් සතියෙන් යන්න පුළුවන් ඒ දේ සරණ යන්න. ඒ කියන්නේ තව තමන් එක්ක ඉන්න කෙනා තමන් එක්ක තමන්ට මෙතනට එන්න උදව් කරපු කෙනා පවා තමන්ට වඩා භාවනාව ඉස්සරහා ඉන්න කෙනෙක් වුණත් ඒ කෙනා කියා දෙන එක තමන්ගේ ඔළුවට ගියොත් ඒ කෙනාගේ තැනට යන්න උත්සාහ කරනවා මිසක් තමන් ඉන්න තැන ගැන කවදාවත් අපි සතුටු වෙන්නේ නැහැ. වර්තමානයේ ගැන අපි කවදාවත් සතුටු වෙන්නේ නැහැ. මොකද තව අරමුණක් අපි ඉස්සරහට තියාගෙන ඉන්නවා. එතකොට මේ වර්තමාන වශයෙන් අපි වාඩි වෙලා ඉන්න එක දැනගන්නවා නම් ඒකමයි නිවන කියන එක අපි තේරුම් ගත්තොත් මීට වඩා දෙයක් නැහැ මේකමයි කියලා හිතාගන්න කෙනාට විතරයි පුළුවන්කම තියෙන්නේ ඒ තැන තමන් තේරුම් අරගෙන එතනින් තව ඉස්සරහට අඩියක් යන්න. පල ඉනිමගක නගිනකොට ඉනිමගේ උඩටම යන්න ඕන වුණත් ඒක තියෙන අඩියෙන් අඩිය ශක්තිමත්ව තිබ්බේ නැත්නම් ලිස්සලා වැටෙන විදිහට කකුල තිබ්බොත් අර Tamanට උඩටම යන්න ඕනකම තිබුණාට හරියට අඩිය තිබ්බේ නැති වුණොත් පහළට ඇදගෙන වැටෙනවා වගේ අර Tamanට කොයිතරම් ඕනකම තිබුණත් ඒ ඕනකම ඇති වෙන්නේ Tamanගේම ඇතුළාන්තයේ තියෙන කෙලෙස් ස්වභාවය. ඒක කියා දෙන්න හරිම අමාරු ගතියක් තියෙනවා. මොකද ඒ වගේ තැනකදී තියෙන කෙලෙස් ස්වභාවය මං අර වගේ තැනකට යන්න ඕන මගේ මේකයි අරමුණ කියන එක වර්තමාන මොහොත සරණයන් නැතුව. ඒ නිසා පින්නතුනි දැන් අපිට යම් තරමකට සතිය පිහිටවන්න පුළුවන්. අපි කියමු බත් කනකොට බත් පිඬු දෙක තුනයි අපිට සතියෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ උදේ මුණ හොදන්න ගියාම දත් මදිනකොට ඒ අවස්ථානුකූලව අපිට සතිය පිහිටවන්න පුළුවන් මේ සුළු වෙලාවයි කියන එක අපිට දැනගන්න පුළුවන් වුණොත් ඒ දැනගන්න එකම ලොකු වටිනාකමක්. ඒක තුලින් අපි තව තවත් දැනගන්න ඕන මේ වෙලාවේ අපිට නැවත නැවතත් තේරුම් ගන්න පුළුවන් වුණොත් මම සතියෙන් නෙවෙයි කියලා නෙවෙයි කියන එක තේරුම් අර සතියෙන් නෙවෙයි කියන එක තේරුම් අරගෙන නැවත තමන්ගේ අරමුණට තමන්ගේ තමන් හිත පිහිටවන එකට නැවත හිතගෙනත් තියෙනවා. මේ විදිහට තමන් ඒ දැනට අත්දකින දැනට පුරුදු වෙන අරමුණ තියෙනවා නේද? ඒ අරමුණම අපිට ආත්ම විශ්වාසයක් වෙනකන් අරමුණ තුලින් විශ්වාසයක් ගොඩනගෙනකන් ඒ අරමුණ අපි අත්දකින්න ඕන. වර්තමාන වශයෙන් අපි කියමු කායගත සතිය වඩනවා නම් එහෙම නැත්නම් අපි ධාතු මනසිකාරය පැත්තකට ගිහිල්ලා ඉන්නවා නම් ඒ දේ තුලින් වුණත් ඒ දේ තුලින් අපිට ආත්ම විශ්වාසයක් එහෙම නැත්නම් කන්ෆිඩන්ස් එකක් එනකන් ඒ දේ තුලම ඉන්නවා. ඒ කන්ෆිඩන්ස් එක ආවට පස්සේ තමයි ඊළඟ පඩියට අපිට යන්න පුළුවන්කම තියෙන නිසා පින්නතුනේ මේ ආත්ම විශ්වාසය වැඩින සතිය වගේ ගුණ ධර්මයක් නැවත නැවතත් අපිට වර්ධනය කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. උදාසන ඉඳන් මේ දක්වා අපි යම්තාක් කුසලයක් රැස් කරගත්තා. දේ සියලුම කුසල් විශේෂයෙන්ම අද දවසේ මේ අපි සියලු දෙනාට දානමාන පූජා කළා වූ ඒ සියලු දෙනාටත් ඒ වගේම අපිට යම් ආකාරයකින් සිව්පසෙන් උපස්ථාන කර දායක පිරිසක් ඉන්නවා නම් ඒ සියලුම දෙනාටත් ඒ වගේම අපි නම් යම්තාක් මිය ගිය ඥාතින්න දේ සියලු දෙනාටත් ඒ වගේම යම්තාක් දෙවරු මේ පින් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරමින් අනුමෝදන් වේවා කියන අදහසෙන් අපි ඥාතීන්ටත් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාචුම් මට්ටාතේ